අද ප්‍රශ්න බොහෝමයක් සිරස FM පන්සිල් මලුවට යොමු වෙලා තියෙනවා. ඒ අතරින් ඉතාමත් වැදගත් කාලෝචිත දහම් කාරණයක් මුලින්ම ඔබ වහන්සේගෙන් මතු කරගන්නට මා කල්පනා කළා. බුදුදහමේ හදවත තමයි සමාධිය වැඩීම. හැබැයි අපේ මිනිස්සු බොහෝ දෙනෙක් මේ සමාධිය වැඩීමෙන් ඈත් වෙලා විවිධ කාරණාත් එක්ක සම්බන්ධ වීම නිසා මේ නිවන කියන අපේ අවසාන අරමුණ තවදුරටත් හීනයක් වෙලා තියෙනවා නේද ස්වාමී? විශේෂයෙන්ම බහුතරයක් ජනතාවට.
නෑ, නිවන කියන කාරණේ හීනයක් වෙන්න විදියක් නෑනේ නෝනා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවමානව තියෙනවා නම්, ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවමානව තියෙනවා නම් නිවන කියන කාරණේ හීනයක් වෙන්න විදියක් නැහැ. නිවන යථාර්ථයක්. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මාර්ගය තුල නිවැරදිව ගමන් නොකිරීම පමණයි. ඒ නිසා ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධර්මයේ සෑම ධර්මතාවයක්ම වැඩෙන්නේ හේතුඵල ධර්මයක් හැටියටනේ. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ නෝනා කුමක්ද වෙන්නේ කියන කාරණේ හිතමින් යන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම මාර්ගය තුල ඊට අදාළව ගමන් කරන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ අපේ සමාජෙට. බුදුරජාණන් වහන්සේ කියන දේ අපිට විශ්වාස නැහැ. අපි විසින් හදාගත්තා වූ සීමාවන් තුල, අපි විසින් හදාගත්තා වූ මතවාදයන් තුල අපි ඒක අරගෙන යනවා. ඉතින් එහෙම කරොත් නෝනා එතන සාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ නැහනේ. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයක් තියෙනවා. දැන් මමත් භික්ෂුවක් හැටියට ආවා වූ මාර්ගයක් තියෙනවානේ. මට මේ භික්ෂුවක් හැටියට ආවා වූ මාර්ගයේදී මම ගුරු කොටගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයයි. බුදුරජාණන්සේ දේශනා කරනවා ඔබ මේ මාර්ගය තුල හික්මෙන්න ඉස්සෙල්ලා ඔබට මේ මාර්ගය තුලින් අවබෝධයන් සාක්ෂාත් කරගන්න ඕනේ නම් ඔබේ ශාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි කියලා දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ, මම කිසිත් නොදන්නා ශ්‍රාවකයයි කියලා අපිට හිතන්න කියනවා. එතකොට දැන් අපි මේ ධර්ම මාර්ගය තුලට ගොනු වෙන්නෙම නොදන්නා භාවය තුලින්. නොදන්නා භාවය තුලින් ධර්ම මාර්ගයට යොමු වෙද්දී අපේ සියල්ල දන්නා වූ ශාස්තුන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි පඬිතකම් කරන්න යන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කුමක්ද කියලා තියෙන්නේ. නොනා මේ මාර්ගය තුල අපිට ගමන් කරන්න තියෙන්නේ. මං භික්ෂුවක් හැටියට මං ගමන් කළේ නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මාර්ගය. එතනදී අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවා. ඒ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයයන් ලැබලා ඒ කල්යාණ මිත්‍ර ධර්මයන් අපි ශ්‍රවණය කළා. ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන්නේ උතුම් ධර්ම විනයටයි වර්තමානයේ බුදුරයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. ඒ නිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඒ උතුම් ධර්ම විනය. ඒ කල්යාණ මිත්‍ර භාවය අපි ජීවිතයට එකතු කරගෙන ඒ කල්යාණ ධර්මයන් අපි ගෞරවනීය සාමින් වහන්සේලාගෙන් ශ්‍රවණය කරලා ඒ ධර්මය අපි නුවණින් මෙනෙහි කළා. කාගේ ධර්මයේද නුවණින් මෙනෙහි කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එච්චරයි. මුලින්ම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවයි ඇති කරගන්න ඕන. ඒ සද්ධාවෙන් තොරව බුදුරජාණන් වහන්සේගේ ගරුත්වයෙන් තොරව අපිට මේ ගමන කොතනකවත් යන්න හම්බ වෙන්නේ. ඒ ගියොත් තමයි නෝන අපි පැටලෙන්නේ. තේන්න මේ ගමනේ කොතනකවත් මට නම් පැටලිල්ලක් පැටලිලා නැහැ. පැටලෙන්න හේතුවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් දේශනා කළා උතුම් ධර්මයක් මේක. එනිසා මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. කාට වැරදුනත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට වරදින්න විදියක් නැහැ. මොන මාර්ගය තුල ගමන් කරලා අපිට වැරදුනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල ගමන් කරලා අපිට වරදින්න විදියක් නැහැ. ඒ විශ්වාසයයි නෝනා ධර්ම මාර්ගයේ අංක 1. අපි බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර භාවය උපයෝගී කරගෙන කල්යාණ ධර්මයන් නිරේතුරුව මහා සංඝරත්නය වෙතින් ශ්‍රවණය කරලා අපි මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා අපි තුලින්ම අපි දකිනවා නෝනා මොකක්ද මේ පළවෙනි ආර්ය සත්‍ය කියන්නේ? දුක කියන කාරණේ. දුක කියලා බුදුරජාණන් වහන්සේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් යහා එක්වීම පංච උපාදානස්කන්ධ දුක අපි දුක හැටියට දකින්න. දැන් ගොඩාක් දේවල් හිතන්න යන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්ව සීමාව තුල ඉන්න. මොකද බුදුරජාණන් වහන්සේයි ගුරුවරයා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගුරුවරයා හැටියට කියනවා නම් මෙන්න මහණෙනි දුක මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් මෙච්චරයි දුක. මේ දුක ගැන දුක්ඛ සත්‍ය මේ ආකාරයෙන් ඔබ දකින්න. ඔබ තුලින් දුක්ඛ සත්‍ය දකින්න. මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් ඔබ තුලින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ තුල තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවයි හේතු දෙකක් නැහැ කියලා. කුමක් කෙරේ තෘෂ්ණාවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් පහ කෙරෙහි වූ තෘෂ්ණාව. ඔතනයි බුදුරජාණන් වහන්සේ අපිට ලෝකය කියලා පනවන්නේ. එමනතු බුදුරයන් වහන්සේ සම්මුති ලෝකය අපිට ලෝකය කියලා පනවන්නේ නෑ. මේ නාම රූප ලෝකය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට පනවන්නේ. එතකොට මේ නාම රූප ලෝකය කියන්නේ කුමක්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ. ඉතින් මේ පහ කෙරෙහි තමයි සත්වයා තෘෂ්ණාවෙන් බැඳී යන්නේ. ඔබ බැඳී ගියත් මම බැඳී ගියත් ඒ බැඳී යන්නේ පංච උපාදානස් කන්දේටමයි. කුමකින්ද බැඳී යන්නේ? රූපය කෙරෙහි වූ චන්දරාගෙන්, වේදනාව සංඥා සංස්කාර විඥානය කෙරෙහි වූ චන්දරාගෙන් තෘෂ්ණාවෙන් අපි බැඳිලා යනවා. ඉතින් දෙවෙනි ආර්ය සත්‍ය දැන් තමා තුලින් ඒක දකින්නවද නැද්ද ඔබ? දැන් ඔබ දුක කියන කාරණය ඔබ දැක්කද? ඔබ තුලින් දුක කියන කාරණය මේ ජාති ජරා ව්‍යාධි මරණ මේකයි දුක කියන්නේ දකින්නවද ඔබ?
දකින්නේ නැහැ ස්වාමීන් වහන්ස. සැබෑවටම දැක්කා නම් ඒ පුද්ගලයා දකින්නේ නිවනමමයිනේ ස්වාමීන් වහන්ස.
හරි පුතේ, අපි සැබෑවටම නොදැක්කත් මේකයි දුක කියලා ඔබ දැන් බුදුරජාණන් වහන්සේට අදාළව දකින්නවනේ.
අපි වරින් වර දකිනවා ස්වාමීන් වහන්ස. ඒ වගේම දැනෙනවා ස්වාමීන් වහන්ස.
දැන් වරින් වර දැනෙනවා කියන කාරණේ තමයි පුතේ මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. වරින් වර දැනෙනවා කියන කාරණේ නෙමෙයි. දුක කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක කියන්නේ දුකක් කියලා ඔබට දැනුණත් නැති වුණත් මේකයි දුක කියන කාරණේ ඔබ තුල විශ්වාසය. ඔබ තුල විශ්වාසයක් නොතිබ්බොත් පුතේ ඔබට කවදාකවත් එතෙන්ට ය아가න්න පුළුවන් කමක් නැහැ. අපිට යන්න ප්‍රමාද වෙන්න පුළුවන්. අපිට තාම ජීවිතේට දරා ගන්න ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියත විශ්වාසයෙන් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ දුක කියන්නේ මේකයි කියලා. දැන් ඔබට ඒ විශ්වාසය තියෙනවනේ? තාම ජීවිතේට දරාගත්තේ නැති එක අවබෝධාත්මක වෙන ප්‍රශ්නයක්. ඒතර ඔබ අවබෝධාත්මකව දරන්න නම් මේ විශ්වාසය ඔබට තියෙන්න ඕනේ. එච්චරයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. ඉන් එහාට දෙයක් හිතන්න අවශ්‍ය නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක කියන කාරණය ඒ ආකාරයෙන් දේශනා කළා තියෙනවා දෙවෙනි ආර්ය සත්‍යෙදී. අන්න දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දේශනා කරනවා. දැන් ඔබ නුවණින් මෙනෙහි කරනවා. දෙයනේ බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්. එහෙනම් මේ දුකට හේතුව තෘෂ්ණාවද? එයා නුවණින් මෙනෙහි කරලා බලනවා. තාම එරිමිනිය ගොතාගෙන නැහැ. එයා නුවණින් මෙනෙහි කරලා බලනවා මේ සාස්තුන් වහන්සේ දේශනා කරන ධර්මය තමා තුලින් මතු කරගන්න යා දකිද්දී ආ දකින්න දෙයනේ මේ ජාති ජරා ව්‍යාධි මරණ සියල්ලම සකස් වෙන්නේ තෘෂ්ණාව නිසානේ. තෘෂ්ණාවනේ උපාදානයේ සකස් කරන්නේ, උපාදානනේ භවයේ සකස් කරන්නේ, භවයේනේ ජාතිය උපත සකස් කරන්නේ. ඉපදුන නිසානේ මේ ජරා මරණ ශෝක පරිදේවයන් සියල්ලම. අන්‍යා දකින්නා තෘෂ්ණාවයි දුකට හේතුව කියලා. එයා අවබෝධය කරා නොයන්න පුළුවන්. එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ශක්තිමත් කරගන්නවා. ඒ විශ්වාසය අයිති වෙන්නේ සද්ධාවට. ඒ විශ්වාසය අයිති වෙන්නේ ලෞකික ප්‍රඥාවට. ඒ විශ්වාසය ලෝකෝත්තර ප්‍රඥාව බවට ගිහිල්ලා නැහැ. මුල් අදියරේ ඉන්නේ. මොකද එයා කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණියේ නුවණින් මෙනෙහි කිරීම තුළ එයා මතු කරගන්නේ විදර්ශනාව නෙමෙයි. එයා තාම ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙලා නැහැ. එයා ඒ තුලින් මතු කරගන්නේ ලෞකික ප්‍රඥාව, සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප. එතෙන්ටයි එයාගේ මූලික අරමුණ වෙන්න ඕනේ. නමුත් අපි මොකද කරන්නේ? අපි මේ විශ්වාසය ඇති කරගන්න ඉස්සෙල්ලා අපි ලෝකෝත්තර ප්‍රඥාව කියන අර සම්මා සමාධියනුත් එහා තියෙන ධර්මතාවයන් කරා අපි යන්න හදනවා. එනිසා දැන් නුවණින් මෙනෙහි කරලා මුලින්ම තමා තුලින් මේ චතුරාර්ය සත්‍යයේ සත්‍යභාවය අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සත්‍යයක්මයි, ඒ සත්‍යය මම මා තුලින් දකින්න උත්සාහ කරනවා කියන තැන ඉඳන් එයා මුලින්ම දුක කියන කාරණය තමා තුලින් විග්‍රහ කරගන්නවා. ඒක ආයිම කාගෙන්වත් අහන්න යන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ කියලා තිනවා. බුදුරජාණන් වහන්සේ කියලා තිනවා බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් එයා දුක තමා තුලින් දකිනවා. දුක තමා තුලින් දකින්න 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 නුවණින් මෙනෙහි කරන්න කරන්න බුදුරජාණන් වහන්සේ කෙරේ අයෝමය සද්ධා වැඩෙන්නේ. ඒ සද්ධාම අයිති වෙන්නේ ලෞකික ප්‍රඥාවට, සම්මා දිට්ඨියට, සම්මා සංකප්පයට. තාම විදර්ශනාවට යන්න අපි තව ගොරක් දුර යන්න තියෙනවා. තේන්න. ඉතින් මේක පහු කරලා ඕනේ විදර්ශනාවට යන්න. මේක පහු කරන්නේ නැතුව විදර්ශනාවට යන්න ගියොත් ඒ විදර්ශනාව අවුලක්ම බවට පත් වෙනවා. එතකොට දැන් එයා දුක තමා තුළින් දකිනවා. දෙයියනේ ඇත්තනේ. බුදුරජාණන් වහන්සේ කියන කාරණේ මගේ ජීවිත තුළින් මට ප්‍රත්‍යක්ෂ වෙනවනේ. මේ දුකට හේතුව තුෂ්ණාවනේ. මම අඬන්නේ, මම වැළපෙන්නේ, මම ශෝක වෙන්නේ මගේ කියලා ගත්තා වූ තුෂ්ණාව නිසාමයි. මම මගේ දරුවා වෙනුවෙන් අඬනවා, අනුන්ගේ දරුවෙක් වෙනුවෙන් මං අඬන්නේ නැහැ. මගේ ස්වාම්පුරුෂයා වෙනුවෙන් මං අඬනවා, අනුන්ගේ ස්වාම්පුරුෂයෙක් වෙනුවෙන් මං අඬන්නේ නැහැ. මගේ ඇස අසනීපුණොත් මං අඬනවා, නමුත් අනුන්ගේ ඇස අසනීපුණොත් මං අඬන්නේ නැහැ. මගේ ශරීරය ලෙඩ වුණොත් මං දුකටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා, නමුත් අනුන්ගේ ශරීරයක් රෝගාබාධයට ලක් වුණොත් මම අඬන්නේ නැහැ. එයා දකිනවා මේ ශෝකය, මේ දුක, මේ සකස් වෙන්නේ මා රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. මා වේදනාව කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. මා සංඥාව, සංස්කාර, විඥානයන් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. අන්නයා දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දකිනවා. දෙයනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් එයා තව 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 ප්‍රත්‍යක්ෂ භාවයට පත් කරගන්න. සද්ධාමයි ශක්තිමත් වෙන්නේ, ලෞකික ප්‍රඥාවයි ශක්තිමත් වෙන්නේ. ඊළඟට එයාම දකිනවා දෙයනේ දුක තියෙන්නේ තමා තුල නම්, දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම්, මේ දුක නැති කරන්න ඕනේ මමමයි. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් බොරු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ ඇත්ත වෙනුවෙන් දස පාරමී ධර්මයන් පුරලා තිනවා. මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තිනවා. පසට වඩා ශරීර මාංශ දන් දීලා තිනවා. මේසා අයෝමය කැපවීමක් කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය කෙරෙහි ආ විශ්වාසය තව තව ශක්තිමත් කරගන්න. සද්ධාවයි ශක්තිමත් වෙන්නේ, ලෞකික ප්‍රඥාවයි ශක්තිමත් වෙන්නේ. විදර්ශනාව නෙමෙයි, තාම විදර්ශනාව පැත්තටවත් අපි ඇවිල්ලා නැහැ. එනිසා යා දුක තමා තුලින් මතු කරලා දකිනවා, අවබෝධාත්මකව නෙමෙයි, මතු කරලා දැකිලා දුකට හේතුව තමා තුල සකස් වෙන තෘෂ්ණාවමයි කියලා යා දකිනවා. කවුරුත් කියලා නෙමෙයි, කාගෙන්වත් අහලා නෙමෙයි, කල්යාණ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ඊට පස්සේ යා දකිනවා මේ දුක නැති කරන්න ඕනේ මමමයි, වෙන කවුරුත් නන් නෙමෙයි කියලා. කවුරු හරි යාට කිව්වොත් නෑ නෑ මේ දුක ඔබට නැති කරන්න බෑ, මේක නැති කරන්නේ දෙවියෙක්, මේක නැති කරන්නේ බ්‍රහ්මෙක්, මේක නැති කරන්නේ ධනවත් මහත්මෙක්, මේක නැති කරන්නේ රැකියාවක්, මෙහෙම නැත්තම් ධන සම්පතක්, දේපලක්. එයා ඒක කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. එයා විශ්වාස කරන්නේ එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයට ආපු කෙනෙක්, බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කල්යාණ ධර්මයන් කෙරෙහි විශ්වාසයට ආපු කෙනෙක්. අපිටත් එක එකනා කිව්වා ඔය දුකෙන් මිදෙන්න නම් මේ දේ ඔබ කරන්න, මේ විදියට හැසිරෙන්න, මේ විදියට ධනය සොයාගන්න, මේ විදියට ධනය තැම්පත් කරන්න, මේ විදියට හොඳ ව්‍යාපාරයක් කරන්න. නමුත් ඒ කියපු දේ අපි පිළිගත්තේ නැහැ. නමුත් ඒව පිළිගත්ත කාලයක් අපේ තිබ්බා. අපිත් අපේ සැපය හොයාගෙන ලෞකික එක එක දේවල් කරලා ඒ සැපය සොයමින් අපිත් ඇවිද්දා. නමුත් අවසානයේදී අර උතුම් කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරද්දී අපි දැක්කා දුක කියන කාරණය ඇති උනේ තෘෂ්ණාවෙන් නම් ඔය කිසිම දෙයක් ලං කරගෙන අපිට දුකෙන් මිදෙන්න බෑ. ඒ ලං කරන ගන්න කෙනා බිරිඳක් වේවා, සාම්පුරුෂයෙක් වේවා, පෙම්වතෙක් පෙම්වතියක් වේවා, ධන නිධානයක් වේවා, දේපලක් වේවා, සුන්දර නිලතල රැකියාව වේවා, එහෙමත් නැත්නම් සුන්දර දෘෂ්ටියක් වේවා, වැරදි දෘෂ්ටීන් වේවා, වැරදි මතවාද වේවා, මේ කිසිම දෙයක් අපි අපිට ලං කරගත්තොත් කවදාක්වත් සැපයක්වත් වෙන්නේ නැහැ. මොකද මේ සියල්ල අපි ලං කරගන්නේ තෘෂ්ණාවෙන්. මේ සියල්ල අපි ලං කරගන්නේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවෙන්. මේ සියල්ල අපි ලං කරගන්නේ විඳීම් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවෙන්. මේ සියල්ල අපි ලං කරගන්නේ හඳුනා ගැනීම කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවෙන්. මේ සියල්ල අපි ලං කරගන්නේ සංස්කාරයන් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවෙන්. මේ සියල්ල අපි ලං කරගන්නේ දැනීම් විඥාණයන් කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාවෙන්. අන්න අපි දකිනවා මේ සියල්ල ලං කරගෙන දුකෙන් මිදෙන්න බෑ. මොකද මේ ලං කරගන්නේ තෘෂ්ණාවයි, දුකට හේතුවයි තෘෂ්ණාව. එනිසා මේවා ලං කරගෙන අපිට දුකෙන් මිදෙන්න බෑ. එනිසා දුකෙන් මිදෙන්න නම් මේවා කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව සියුම් කරන ඕනි කියලා. තාම අපි තෘෂ්ණාව සියුම් කරන මාර්ගයට ඇවිල්ලා නැහැ. තාම මාර්ගෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැන් තෘෂ්ණාව සියුම් කරන මාර්ගයක් දේශනා කරනවා. එතකොට ඒ මාර්ගෙට එන්න ඉස්සෙල්ලා අපි ලෞකික සම්පත් අතහරින්න යන්න ඕනේ නැහැ. තාම කලබල වෙන්න යන්න එපා. තාම ගෙවල් දොරවල් අත්හරින්න, නෝන අපි දරුවා අත්හරින්න, ඒ රස්සාව අත්හරින්න ඒව කලබල වෙන්න තාම අවශ්‍ය නැහැ. තාම දැන් එයා මේ නුවණින් මෙනෙහි කරනවා. ඔක එතනින් කරන්න එපා. අතන ශක්තිමත් කරගන්න. එතකොට දැන් එයා දුක කියන කාරණේ නියත වශයෙන් දකිනවා. මේ දුකට හේතුව තෘෂ්ණාවමයි. කිසිම දෙයක් ලං කරගෙන නම් මේ දුකෙන් අපිට මිදෙන්න බැහැ. මේකල මිදෙන්න බැහැ. රූපය කෙරෙහි තෘෂ්ණාව වැඩි කරගන්න ප්‍රමාණයට දුක වැඩි වෙනවා. විඳීම් කෙරෙහි තෘෂ්ණාව වැඩි කරගන්න ප්‍රමාණයට දුක වැඩි වෙනවා. හඳුනා ගැනීම කෙරෙහි තෘෂ්ණාව වැඩි කරගන්න ප්‍රමාණයට දුක වැඩි වෙනවා. සංස්කාර විඥාණයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි කරගන්න වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේට අදාළව එයා හිතනවා. ඒ නිසා එයා තමා තුලින් මේ දුක නැති කරන්න නම් තමා මේ ධර්මතාවයන් පහ කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කළ යුතුයි කියලා තමා දකිනවා. ඊට පස්සේ එයා දකිනවා දෙයියනේ දැන් තෘෂ්ණාවත් දුකත් මා තුල නම් තියෙන්නේ. දුකට හේතුව තෘෂ්ණාවත් මා තුල නම් තියෙන්නේ. දුක නැති කරන්න ඕනෙත් මම නම්. මොකද්ද ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුක නැති කිරීමේ මාර්ගය? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයයි හොයන්නේ. විනයම් ගුරුවරයෙක් කියන මාර්ගයක් නෙමේ, මම කියන මාර්ගයක් නෙමේ, අපි සාස්තුන් වහන්සේලා නෙමේ, අපි කිසිත් නොදන්නා වූ ශ්‍රාවකීන් වහන්සේලා පමණක්මයි. ඒ නිසා දැන් එයා දකිනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුක නැති කරන්න දේශනා කළ තියෙන එක මාර්ගයයි මාර්ග දෙකක් නැහැ. ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. දැන් එච්චරයි. ඔබට දුක දැනෙනවා නම් ඔබට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා එක්වීම දුක දැනෙනවා නම් ඔබට පංච උපාදානස්කන්ධය නිසා සකස් වෙන දුක දැනෙනවා නම් ඔබ කළ යුත්තේ එකම එක කාරණේයි බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබෑ ශ්‍රාවකෙක් නම් ශ්‍රාවිකාවක් නම් මොකක්ද දුක නැති කිරීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න ඕන
අපේ ස්වාමින්වහන්ස මේ ප්‍රශ්නේ යොමු කරන්නේ පාසල් දරුවෙක්. ඔහු විමසනවා ඔහු ධර්ම දේශනා ශ්‍රවණය කරන බවත්, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය යාමට උත්සාහ කරන බවත්. එය පමණක් මේ දහම අවබෝධ කර ගැනීම සඳහා ප්‍රමාණවත්ද කියලා ස්වාමින්වහන්ස මේ දරුවා විමසනවා.
මේමනේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණයන් කියනවනේ. එතකොට අපි ප්‍රශ්න විග්‍රහ කරගන්න ඕනේ ධර්මයේ ගුණයන්ට අදාළව. ධර්මයේ ගුණයන්ට අදාළව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවානේ ධර්මයේ සුවක්කාත ගුණයෙන් පටන් අරගෙන අවසන් කරනවානේ පච්චත්තම් වේතිතබ්බෝ ගුණය කියලා. එතකොට පච්චත්තම් වේතිතබ්බෝ ගුණය කියන්නේ මොකක්ද? කුඩා කෙනෙකුටත්, මධ්‍යම වයසේ කෙනෙකුටත්, තරුණ කෙනෙකුටත්, වැඩිහිටි කෙනෙකුටත්, උගත් කෙනෙකුටත්, නූගත් කෙනෙකුටත්, ධනවත් කෙනෙකුටත්, පොහොසත් කෙනෙකුටත්, ලස්සන කෙනෙකුටත්, අවලස්සන කෙනෙකුටත්, ඒ ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මරත්නය කෙරෙහි සංඝරත්නය කෙරෙහි කීකරුභාවය තියෙනවා නම්. මොකද කීකරුභාවය කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි කීකරුභාවය. ඔබ බුදුරජාණන් වහන්සේට කීකරුයි කියන්නේ සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා කියන කාරණේ නෙමෙයි ඈ. හවසට ඇවිල්ලා මල් වට්ටියක් අරගෙන බුද්ධ වන්දනාව කරනවා කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේට කීකරුභාවය කියන්නේ ඔබ චතුරාර්ය සත්‍යයන්ගේ ධර්මය අර්ථය නිවැරදිව ජීවිතය තුළින් විශ්වාස කරනවා. දැන් ඔබ ඔය කියන පාසල් දරුවා තුල ඒ කීකරුභාවය චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව ඇති කරගත්තාද කියන මම දන්නේ නැහැ. එතකොට ඒ දරුවා ඒ කීකරුභාවය ඇති කරගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව. එතකොට ඒ දරුවා ඒ කීකරුභාවය ඇති කරගන්නේ කොහොමද? එයා දකිනවා දුක කියන කාරණේ, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්. මට අධ්‍යාපනය ලැබනකොට මට හරියට දුක් සිතුවිලි ඇති වෙනවා, ශෝක සිතුවිලි ඇති වෙනවා. මේ පංච උපාදානස්කන්ධ දුක මන් නිරතුරුව විඳිනවා. එයා දකින්නේ ඇයි මම මේක විඳින්නේ? මම ඇති කරගත්ත උතුෂ්ණාව නිසා. අනිත් දරුවාට වඩා මං ඉස්සරහට යන්න ඕනේ. අනිත් දරුවාට වඩා කැපී පෙනෙන්න ඕනේ. අනිත් දරුවාට වඩා මං නායකත්වයට පත් වෙන්න ඕනේ. අන්නේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දේවල් අපිට නොලැබී යනකොට අපි දුක සකස් කරගන්නවා. ඒ දේවල් වෙනස් වෙලා යනකොට අපි දුක සකස් කරගන්න. මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව තමයි ආරෂ්ඨාංගික මාර්ගයට යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් කෙනෙක් කියනවා ඔබට දුකෙන් මිදෙන්න ඕනේ නම් ඔබ ආරෂ්ඨාංගික මාර්ගය තුලට යන්න කියලා. දැන් එයා හොයාගන්නවා මොකද්ද ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ. එයා චතුරාර්ය සත්‍ය හොයන්නේ නැහැ. තේන්නද? එයාට කිව්වේ ආරෂ්ඨාංගික මාර්ගයක් ගැනනේ. එයා බලනවා මොකද්ද ආරෂ්ඨාංගික මාර්ගය? මෙන්න සම්මාදිට්ඨිය. මොකද්ද? තෙරුවන් කෙරෙහි සද්ධාව. මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගරුත්වයෙන් මං කටයුතු කරනවා. ඊළඟට එයා කර්මය කර්මඵල විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් ඊට අදාළව එයා පුහුණු වෙනවා. දැන් ඔබ කියන දරුවා ඒ විදිහට හිතන කෙනෙක්. නමුත් ඒ දරුවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හිතුවත් චතුරාර්ය සත්‍ය හිතුවාද නැද්ද කියන මම දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය හතරවෙනි ධර්මතාවයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට ඉස්සෙල් ධර්මතාවයන් තුනක් දේශනා කරනවා. තේන්නා? මාර්ගය දේශනා කරන්න මාර්ගයට යන්න හිමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒ දරුවා දක්ෂ වෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්න. එතකොට එයා දරුවා තුලින් එයා දුක දකිනවා. දුකට හේතුව දෙයියනේ මා තුලම තියෙන තෘෂ්ණාවයි. පන්තියේ අනිත් දරුවන්ගේ අකීකරුභාවය නෙමේ, පන්තියේ ගුරුවරයෙක්ගේ තියෙන වරදක් නෙමේ, මගේ අම්මා තාත්තාගේ තියෙන වරදක් නෙමේ, සමාජයේ ජීවත් වෙන අයගේ තියෙන වරදක් නෙමේ. මේ දේවල් නිසා මම දුකටපත් වෙන්නේ. මේ දේවල් නිත්‍යයි, මේ දේවල් ස්ථිරයි, මේ දේවල් මමයි, මේ දේවල් මගේමයි, මේ දේවල් තුල මගේ කැමැති ආකාරයෙන් මේ සියල්ල පැවතිය යුතුයි. මේ ආකාරයෙන් යා මොකක්ද මේ තෘෂ්ණාව? අනේ යා චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ තමන් දක්ෂ ප්‍රමාණයෙන් යා විග්‍රහ කරගන්න ඕන. ඒතොර එහෙම විග්‍රහ කරගත්තොත් එයාට ආරෂ්ඨාංගික මාර්ගයේ සුන්දර මාර්ගයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් එයා ඒක විග්‍රහ කරගත්තේ නැත්නම් එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළත් එයාට කර්මය කර්මඵල හේතුන් නිසා එයාට අකමැති දේවල් සිද්ධ වෙද්දී සතර මහා ධාතුවේ වෙනස් වීම නිසා අකමැති දේවල් සිද්ධ වෙද්දී අනිවාර්යයෙන්ම එයා ගැටෙනවා. දැන් මගේ ජීවිතේ මං ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. ඒ ආරෂ්ඨාංගික මාර්ගය තුල මම ගමන් කරද්දී බලවත් වූ අකමැති දේවල් මට සිද්ධ වෙනවා. බලවත් වූ විවේචනයන් මට සිද්ධ වෙනවා. බලවත් වූ මං දකින්න කියන්න අකමැති දේවල් මං අහනවා, දකිනවා. ඒ දැක්කේ ගමන් මං කොතෙන්ටද යන්නේ? චතුරාර්ය සත්‍යෙට. මේ දුක මේක දුකක් බවට පත්වෙනවා නම් ඒ දුක බවට පත් කරගන්නේ කවුද? මට බයින කෙනාද? මා විවේචනය කරන කෙනාද? මම අකමැති දේ කරන කෙනාද? ඒ යාගේ ස්වභාවය. යාගේ ස්වභාවය මට වළක්වන්න බෑ. මගේ සාංසාරික අකුසල් නිසා එයා මට බයිනවා. මාව විවේචනය කරනවා. ඒ අපේ සාංසාරික මොකක් හෝ ගනුදෙනුවක්. එතකොට ඒ දේ මම මගේ කරගත්තොත්, ඒ දේ තුල මම දැක්කොත්, ඒ දේ තුල මගේ ආත්මය මම දැක්කොත්, ඒ ආත්මය තුල මම ඉන්නවා කියලා දැක්කොත්, අන්න මම දුකට පත් වෙනවා. නමුත් මංච ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. එතන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ඒ ආරෂ්ඨාංගික මාර්ගය චතුරාර්ය සත්‍යයෙන් අපි නිරේතුරුවම පෝෂණය වෙලා ඕනේ අපි ආරෂ්ඨාංගික මාර්ගයට යන්න. එහෙම ගියා නම් අර දරුවා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් ගනිද්දී මොන සාංසාරික අකුසල් නිසා සතර මහා ධාතුවේ වෙනස් වීම නිසා කුමන වෙනස් වීම ජීවිතයට ආවත් නොනා එයා නොසැලී එයාගේ අධ්‍යාපනය තුල එයා ශක්තිමත් ඉස්සරහට යනවා. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගයේ දුකෙන් මිදීමේ මාර්ගය බව ඇත්ත. නමුත් ආරෂ්ඨාංගික මාර්ගයට ගමන් කරනවා වගේම මේ චතුරාර්ය සත්‍යයන්ට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය අපි විග්‍රහ කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා කොතනකවත් අපි දුක කියන කාරණේ දැන් ඔබ භාවනාවගෙන මේ ප්‍රශ්න මගෙන් යොමු කළේ දැන් අපි තාම මේ මුල ඉඳන් එළියට ආවේ. එතකොට එතෙන්දී දැන් තමා දුක කියන කාරණේ තමා තුලින් දකිනවා. බුදුරජාණන් වහන්සේට අදාළව අපිට වෙන කෙනෙකුට අදාළව නෙමෙයි, බුදුරජාණන් වහන්සේට අදාළව. බුදුරජාණන් වහන්සේ ශාස්තුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ. මම කිසිත් නොදන්නා ශ්‍රාවකෙක් පමණයි, මා ඉදිරියේ ඉන්න ඔබලා කිසිත් නොදන්නා අය පමණයි මං වගේම. ඒ නිසා මම කවුරුත් කියන දේ අහන්නේ නැහැ. මට එකම විශ්වාසයයි තියෙන්නේ, මට එකම ගෞරවයයි තියෙන්නේ, මට එකම මාර්ගයයි තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේමයි. සැලීමක් නැහැ නෝන එතන. එතන විචිකිච්ඡාවක් නැහැ, එයාට සැකයක් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලී ඉන්නවා. ඒ නොසැලෙන ස්වභාවයම එයාට කොතනකවත් ධර්ම මාර්ගයේ විතර්කයක් නැහැ නෝන. විතර්කයක් ඉන්න විදියක් නැහැ. මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි එක වචනයකින්වත් එක සිතුවිල්ලකින්වත් විතර්කයක් අද වෙනකන් සකස් වෙන්නේ නැහැ. මුල් කාලවල සකස් වුණා. දැන් එවැනි සකස්වීමක් විතර්කයක් නැහැ. ඇයි නැත්තේ? තෙරුවන් කෙරෙහි දසමේකෝ සැකයක් අපිට නැහැ.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් නැත්නම් එයින් කෙනෙකුගේ සිතට වන බලපෑම අපිට පැහැදිලි කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
තෙරුවන් කෙරෙහි සැකයක් නැත්නම් විචිකිච්ඡාවක් නැත්නම් ඒ හිතේ විතර්කයන්ට ඉඩක් නැහැ. විතර්කයන්ට ඉඩක් නැත්නම් බුදුරජාණන් වහන්සේ නිසා මේ හිත සමාධිමත් භාවයට පත් වෙනවා. ධර්මරත්නය නිසා මේ සිත සමාධිමත් භාවයට පත් වෙනවා. සංඝරත්නය නිසා මේ සිත සමාධිමත් භාවයට පත්
වෙනවා.
කොච්චර සුන්දර ධර්මයක්ද නෝන. එහෙනම් කාටවත් කියන්න බෑ මම මාර්ගය තුල ගමන් කරනවා, මගේ හිත විසිරෙනවා, මගේ හිත ගැටෙනවා, මගේ හිත විතර. එහෙම පිරිලා නම් අපි තාම බුදුරජාණන් වහන්සේට අදාළව ධර්මය ගලපගෙන නැහැ. ඊට අදාළව ජීවිතේ යොමු කරගෙන නැහැ. ඒ නිසා කලබල නොවි මාර්ගය තුලට එන්න. ඒතර කලබල නොවි මාර්ගය තුලට එන්න ඔබට මාසයක් අවුරුද්දක් දෙකක් තුනක් යන්නේ නැහැ. ඊළඟ නිමේෂයේදී ඔබට නිවැරදි වෙන්න පුළුවන්. මොකද ඔබ මාර්ගය තුල ඉන්නවා. ඔබ චතුරාර්ය සත්‍ය ධර්මයන් හතරටම අදාළව ජීවිතේ ධර්ම මාර්ගය විග්‍රහ කරගන්න. මේකයි දුක. අපි කොච්චර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළත් නෝනා අපේ සමාජයේ දුක කියන කාරණයම් දකින්නෙම නෑ නෝනා. ඒකට හොඳම දේනේ මේ කොරෝනා ප්‍රශ්නය. කොරෝනා දුක කියන්නේ තින් පළවෙනි ආර්ය සත්‍යනේ, දුක්ඛ සත්‍යනේ අපි මේ දකින්නේ. ඒතකොට මේ දුක්ඛ සත්‍ය සකස් වුනේ තෘෂ්ණාව නිසාමනේ මිනිස්යාගේ. නමුත් කොච්චර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළත් සමහරු ඉන්නවා දවසට දාන 10ක් දෙනවා. ස්වාමින් වහන්සේලාටත් දන් දෙනවා, යාචක මහතුරුන්ටත් දන් දෙනවා, ගෙදරේ දොරේ ඉන්න මිනිස්සුන්ටත් දන් දෙනවා, බලු කපුටන්ටත් දන් දෙනවා. උදේ හවස දවල් 10 වතාවක් දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. දවස ගානේ පංචශීලයේ රකින්නවා. නමුත් නෝනා කොරෝනා කිව්වොත් ආයිමත් එයා කාමරේ ඇතුලේ එළියට එන්නේ නැහැ. මට පහුගිය දවස්වල පුතේ ඕනතරම් අත්දැකීම් තියෙනවා. ඒගොල්ලෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්නවා. සීලයේ තුල ඉන්නවා, පින්කම් තුල ඉන්නවා, භාවනා කරනවා. නමුත් දරුවෝ මේ කොරෝනා දුකට තියෙන බය දැක්කහම දෙයි හාමුදුරුවනේ මොකද්ද වෙලා තියෙන්නේ?
ඒකට හේතුව ශ්‍රද්ධාව නැතිකමද ස්වාමීන් වහන්ස?
සද්ධාව නැතිකම නෙමේ දරුවෝ, සද්ධාව තියෙන්න විදියක් නැහැනේ. තාම චතුරාර්ය සත්‍යයට අදාළව මේක ගලපගෙන නැහැනේ පුතේ. සද්ධාව එන්න නම් බුදුරජාණන් වහන්සේට අදාළව ගලපන්න එපා. තේන්න සද්ධාව කියන්නේ ඒකනේ. දැන් මාර්ගය තුල ඉන්නවා. සිල්පද පහ හොඳින්ම රකින්නවා. දවසට 10 පාරක් 10 ගොල්ලන්ට දන් දෙනවා. ඒව හරි. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුර හිටියත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට මුල් වුණා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව ජීවිතේ විග්‍රහ කරගෙන නැහැ. එතකොට එයා දකින්න ඕනේ දෙයියනේ මේ කොරෝනාව කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්. එහෙනම් මේකයි මේ දුක්ඛ සත්‍ය. එහෙනම් මේක දුක්ඛ සත්‍ය නම් මේ දුක්ඛ සත්‍යයට හේතුව මොකක්ද? නෝනා මේ වගේ මහා ව්‍යාසනයන් වෙන්නේ අපිම සංසාරයේ තෘෂ්ණාවෙන් ඇති කරගත්තා වූ අකුසල් නිසාමයි. වර්තමානයේ රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඥානය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසා වර්තමානයේ අපි කොරෝනාවට බය වුණත්, කොරෝනාව නිසා බියටපත් වෙලා අකුසල් සිද්ධ කරගත්තත්, පංච නීවරණ කඳු තුල අපි ජීවත් වුණත් නෝනා ඒ තෘෂ්ණාව නිසාමයි වර්තමාන පංච උපාදානස්කන්ධය කෙරෙහි, ඒ වගේමයි අතීතයේ අපි කළා වූ බලවත් අකුසල් වල විපාකේනුයි මේ කොරෝනාවන් හැටියට මේ මතුවෙලා එන්නේ. එකම මොහොතක, එකම කාල වකවානුවක මුළු ලෝකෙම මෙවැනි ව්‍යාසනයන් වලට ලක් වෙන්නේ ඇයි? ඔබ මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් ස්වාමින් වහන්ස. හරි, කොරෝනාව කියන්නේ අකුසලයක්. නමුත් ඒ අකුසලය අපේ රටට විපාක දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ එක නගරයකට, ගමකට විපාක දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හොඳේ, ඒගොල්ලෝ අකුසල් ඒගොල්ලන්. නමුත් කොහොමද මේ මුළු ලෝකෙම එකට එකතු කරලා මේ වගේ බලවත් විපාකයක් එන්නේ? එහෙනම් අකුසල් නම් මුළු ලෝකෙම අකුසල් කළාද? අපි අකුසල් කළා කියමුකෝ. අකුසල් හැම කෙනාම කළාද? එහෙනම් හැම කෙනාම අකුසල් කළා, අපි අකුසල් කළේ නැහැ කියමුකෝ. නමුත් නෝනා, මේ කොරෝනා දුක, කොරෝනා විනාශය, අකුසලය එක මොහොතක ලෝකෙම වෙලා ගන්නේ නෝනා. අපි අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ අපි මිනිස්සුව හැටියට ඉපදිලා එකට යුද්ධ කරපු අවස්ථා කීයක් තියෙනවද? මුළු ලෝකෙම එකට එකතු වෙලා පළවෙනි ලෝක යුද්ධ, දෙවෙනි ලෝක යුද්ධ මේවා තනි තනිව කළාද? එකට එකතු වෙලා මුළු ලෝකෙම එකට ද්වේෂය ඇලෙනවා. එකට වෛරය එකම ක්‍රෝධය එකටම මතු වෙනවා. ඒක වුණේ ජර්මනියෙන් නැත්තම් රුසියාව විතරක් නෙමේ, ජපානය විතරක් නෙමේ, ඒකට මුළු ලෝකෙම එකට හවුල් වුණා. එතකොට එහෙමනම් නෝනා මෙවැනි දේවල් මුළු ලෝකෙම එක මොහොතේ බලවත් අකුසල් බවට පත් වුණාද නැද්ද? මේ රෝගයට තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි සම්මා සංකප්පයන්ගේ දුර්වලතාවය. අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පය. මේක දුර්වල වුණේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසා. එනිසා මේ ලෝකෙම එකට එකතු කරලා මේ විපාකේ සකස් වෙන්නේ සංසාරේ ගොඩාක් ඈත දේවල් නෙමෙයි. අපි කියමු පළවෙනි ලෝක යුද්ධ වේවා, දෙවෙනි ලෝක යුද්ධ වේවා, ඉන් පස්සේ ඇති වුණා වූ අතුරු යුද්ධයන් වේවා. ඒ යුද්ධෙහි ඇති වෙනකොට නෝන අපි මේ හිතෙන් යුද්ධ කරනවනේ. තේනවද? ඉරාකේ ඉරානයේ ගහගන්නකොට ඒගොල්ලෝ විතරද ගහගන්නේ? අපි මේ හිතෙන් අප්‍රමාණ යුද්ධ කරනවා. ඇමරිකාවට එරෙහිව යුද්ධ කරනවා, ඉරාකට එරෙහිව යුද්ධ කරනවා. එතකොට මේවා කුසල්ද අකුසල්ද? ඉنسان ඕනා මේවා තමයි හේතුඵල අන්නේ නුවණින් දකින්න. දැන් ඉතින් මම මේක දැක්කේ පොතක තිබිලාද? මම නුවණින් ගලපලා දකින්නේ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍යයට අදාළව. ඒතකොට චතුරාර්ය සත්‍යෙන අදාළව දකින්න දෙයියනේ මුළු මේ ලෝකෙම මේ දුකෙන් පෙළිලා පීඩිතව ජීවත් වෙන්නේ. අනාගතය පිළිබඳ ප්‍රශ්නාර්ථ මැද්ද ජීවත් වෙන්නේ අපේම තෘෂ්ණාව නිසායි.
අපේ ස්වාමීන් වහන්සේ දැන් ක්‍රිකට් තරගයකදී වුණත් අපි දෙපිලකට බෙදිලා රටවල් වශයෙන්, දිස්ත්‍රික් වශයෙන් ඇතිවන බෙදීමත්, එයින් ඇතිවන මානසික ගැටීමත් ලෝකයේ මේ පවතින දුකට හේතුවක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ?
අනිවාර්යෙන්ම. ඔබ දැන් මෛත්‍රිය ගැන කතා කළානේ මුලින්ම. අපි මෛත්‍රිය වැඩිීමේදී මුලින්ම තමා තමාට මෙස්සිත පතුරවනවා. සමා සමාට මෙස්සිත පතුරවලා සියලු සත්වයින්ට මෙස්සිත අපි පතුරනවා. ඊළඟට අපි මේ භවාත්‍රයේ ජීවත් වෙන සත්ව කොට්ටාස තියෙනවානේ. ඒ පළවෙනි සත්ව කොට්ටාසය තමයි සතර අපායේ ජීවත් වන සියලුම සත්වයෝ. දෙවනිව මේ සියලුම මිනිස්සයෝ. ඊළඟට සියලුම දෙවියෝ. ඊළඟට සියලුම බ්‍රහ්මියෝ. එතකොට මේ කොටස් හතරට අපි මෛත්‍රිය පතුරවද්දී අපි නෝනා දස දිශාවටම මෛත්‍රිය පැතුරුවා වෙනවා. එයා දැස් පියාගෙන නිරතුරුවම නුවණින් දකිනවා. මුලින් තමා සුවපත් වේවා කියලා දකිනවා. මොකද දැන් මෛත්‍රී වඩන්න නම් ඕන තමාට සමාධිමත් හිතක් තියෙන්න ඕනේ නේද? තමාගේ සිත චංචල නම්, සමාගේ සිත එහෙම දුවනවා නම්, තමාගේ සිතේ කාමච්ඡන්දයන් තියෙනවා නම් අපිට මෛත්‍රිය මතු කරගන්න බැහැ. එනිසා යා තමාට මෙසිත පතුරනවා. මම සුවපත් වෙම්මා. මම කයේ දුද්දුරුවේ, සිතේ දුද්දුරුවේ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා. ඊට පස්සේ යා නිරතුරුවම සතර අපායේ ජීවත් වෙන සියලුම සත්වයන්ට මෙසිත පතුරවනවා. ඊළඟට යා මනුස්ස ලෝක තුල ජීවත් වෙන සියලුම මිනිස්සුන්ට මෙසිත පතුරවනවා. එයා දිව්‍ය තලවල ජීවත් වෙන සියලුම දෙවියෝට මෙසිත පතුරවනවා. සක්‍රයාගේ පටන් මේ බුම්මාටු දෙවියන් දක්වා යාගේ මෙසිත විහිදෙනවා. අර සුන්දර සස්ත්‍රීක දිව්‍ය තල හයේම ජීවත් වෙන දෙවියන් කෙරේ එයාගේ මෙසිත විහිදෙනවා. ඊළඟට යා සියලුම බ්‍රහ්මයන් කෙරේ යාගේ මෙසිත පතුරවනවා. එයාට සියලුම රූපාවචර, අරූපාවචර බ්‍රහ්මතල වගේම අනාගාමි බ්‍රහ්මතල දක්වා එයාගේ සිත එක මොහොතකම දිව යනවා. ඒ කියන්නේ සමස්ත භවාත්‍රයටම එයාගේ හිත ගියා. ගියාද නැද්ද? සතර අපාය කියනකොටම නෝනා එයාගේ හිත ගියා නම් තිරිසන්, ප්‍රේත, නිරය, අසුර මේ සියලු සත්වයන් කෙරෙහි සුවපත් වේවා කියලා සතර අපායට මෙයාගේ මෙස්සිත ගිහිල්ලා. දේවදත්ත නිලිසතා කෙරෙහි එයාගේ මෙස්සිත ගිහිල්ලා. සියලු මනුස්ස ප්‍රජාව සුවපත් වේවා කියලා තියෙන හිතන තැනදී මේ ලෝක ධාතුවේ ඉන්න සියලුම මනුස්සයන් කෙරෙයාගේ මෙස්සිත පැතිරිලා.
ස්වාමීන් වහන්ස, දැන් අපි මෛත්‍රී සිතුවිලි වඩනකොට ඒ සිතුවිලි වලින් යම් බලපෑමක් බාහිර සත්වයා කෙරෙහි සිද්ධ වෙනවද? ඒ බාහිර සත්වයාගේ සිතුවිලි වලට අපේ මෛත්‍රී සිතුවිලි වලින් බලපෑමක් කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
පුතේ, මෙසිතෙන් බලපෑමක් කරන්නේ ඒ සත්වෙින්ට බලපෑමක් කරන්නේ නැහැ. ඒ සත්වෙින් උපයෝගී කරගෙන අපි මෙසිත සකස් කරගන්නවා. අපේ මෛත්‍රී, අපේ ආනිසංස එකලා ශක්තිමත් කරගන්නවා. තේරෙනවද? අපි සුවපත් වේවා කියලා කිව්වා කියලා පුතේ තව කෙනෙක් සුවපත් වෙන්නේ නැහැ. ඔබ ගෙදර ඉන්නවා. මම මෙතන ඉඳන් කල්පනා කරනවා, අනේ ඔබ මට ගොඩාක් උපකාර කරපු කෙනෙක්, මේ ධර්මයේ ලෝකයට දෙන්න. මම මෙතන ඉඳන් ඔබ සුවපත් වේවා කියලා මෙස්සිත පතුරවනවා. එහෙම පැතුරුවා කියන කාරණේ ඔබට ඒකෙන් වෙනසක් නැහැ. නමුත් මං ඔබ උපයෝගී කරගෙන මගේ මෛත්‍රිය මමත් කරගන්න. මගේ කෘතවේදීභාවය මං ශක්තිමත් කරගන්න. මගේ කෙලෙහි ගුණය මං ශක්තිමත් කරගන්න. නමුත් මං එහෙම කරලා මං ඔබව මුණගැසුන වෙලාවට කියනවා, දරුවෝ මං ඔබට හැමදාම මෛත්‍රිත පතුරවනවා කියලා එතකොට ඔබ ඒක හිතෙන් සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. අන්න පුතේ එතකොට මගේ පැතුරුපු මෙස් සිතෙන් ඔබ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් බවට මොකද ඔබ දැන් දැනගත්තා. තේරෙනාද? ඉතින් එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මම සතර අපායේ සත්වෙන්ට සුවපත් වේවා කියද්දි සතර අපායේ සත්වෙන්ට වෙන දෙයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර. ඒතොර මම මනුස්ස ප්‍රජාවට සුවපත් වේවා කියද්දි ඒ අයිට වෙන දෙයක් නැහැ. දැන් මම මෙතන ඉඳන් සියලු මිනිස්සෙන්ට කයේ දුද්දුරු වී සිතේ දුද්දුරු වී නිදුක් පෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා දැන් කිව්වද නැද්ද? මේ පන්සිල් මළු වහන ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයෙක්, මේ පන්සිල් මළු වහන ඉංගලන්තේ ඉන්න මහත්තයෙක්, අනේ මේ වෙලාවේ සාදු 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 කියලා ඒ පින අනුමෝදන් වුණා නම් මම පැතුරුවා වූ මෛත්‍රියෙන් එයා ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි එතන තියෙන ධර්මය. අපි අනුන්ට මෛත්‍රිය පතුරලා අපේ ශක්තිමත්භාවයයි අපි ඇති කරගන්න තැන්දි මුලින්ම. එතකොට මේක ඊළඟ කෙනාට දැනුවත් වුණාට පස්සේ ඒ ශක්තිය ආත් ජීවිතේට එකතු කරගන්න. දැන් මම මෙතන ඉඳන් කියනවා සියලුම දෙවියෝ කයේ දුද්දුරු වී සිතේ දුද්දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා. මම එහෙම කියද්දී මේ නුගගහේ ඉන්න බුම්මාටු දෙවියෙක් නැත්තම් රුක් දෙවියෙක් මේ කහන් ඉඳලා සාදු සාදු කිව්වොත් එහත් මේ මෛත්‍රියේ ශක්තිය ජීවිතේට එකතු කරගත්.
සමිනහංස දැන් මෙත්තානි සංස සූත්‍රයේදී මෛත්‍රී සිතුවිලි වැඩිීමේදී ඒ වඩන කෙනා බාහිර ලෝකයට ප්‍රියවන බවත් කරදරයක් හිරිහැරයක් කරන්නට පැමිණෙන කෙනෙකුට වුණත් එසේ කරන්නට නොසිතන බවත් පැහැදිලි කරනවා නේද සමිනහංස?
මෙහෙම නේදරුව ඒක වෙන්නේ. මෛත්‍රී වැඩිීමෙන් ආනිසංස 11ක් එයාට ලැබෙනවනේ. එයා සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, සුවසේ අවදි වෙනවා, දෙවියන්ට මිනිස්සෙන්ට ප්‍රිය වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ. සිහිමුලා නොවී මැරෙන්නේ, කාගෙන්වත් අනතුරක් වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා. ඒතකොට දැන් මේ ආනිසංස ලැබෙද්දී ඔබට මාව ප්‍රිය වෙනවා. ඒතකොට මං හැම වෙලාවම ද්වේෂයෙන් නම් ඉන්නේ, වෛරයෙන් නම් ඉන්නේ, ව්‍යාපාදයෙන් නම් ඉන්නේ, මගේ ලේ ධාතුවත් පිරිසිදු වෙලා. මගේ හැසිරීමත් අප්‍රසන්නයි, මගේ වචනත් අප්‍රසන්නයි, මගේ ඉරියව්වත් අප්‍රසන්නයි. ඔබට මා කෙරේ පැහැදීමක් තියනවද? කේන්ති ගත්ත කෙනෙක් කෙරේ ඔබ තුල පැහැදීමක් තියනවද කොයිලාක්වත්? වෛරය නපුරුකම් තියෙන කෙනෙක් තුල ඔබ තුල පැහැදීමක් තියනවද? හොඳට තේරුම් ගන්න ඕනේ. සංස්කාර පච්චයා විඥාන. සංස්කාරයන්ටයි අදාළව දැනීම සකස් වෙන්නේ. මගේ ඉස්සරහට 10 දෙනෙක් එනවා. ඒ 10 දෙනා කෙරෙහි එකම දැනීම මට සකස් වෙන්නේ නැහැ. මට දැනීම සකස් වෙනවා ඉස්සෙල්ලාම ඔබ එක්ක කතා කරන්න. දැන් මෙතන 10 දෙනෙක් එනවා. 10 දෙනෙක් එද්දි මම ඔබෙන් අහනවා කොහොමද දරුවෝ කියලා. තේරෙනවද? එතකොට අනිත් 9 දෙනා ගැටෙනවා. බලන්නකො හාමුදුරුවෝ අපිත් එක්ක කතා කළේ නෑ, යත් එක්ක මාත් එක්ක ගැටෙන්න එපා. ඔබ මාත් එක්ක ගැටුනොත් ඒ ගැටෙන්නේ ධර්මයත් එක්කයි. සංස්කාර පච්චයා විඥානම් මට ඔබත් එක්ක මුලින් කතා කරන්න දැනීම සකස් වුණේ ඔබේ සංස්කාරයක් නිසා. තේරුණාද? සංස්කාරයෙන්ද බාර දෙන්නේ ඒක. මේක සමාජය ඕන තරම් වෙනවා ඈ. මාව මුණ ගැහිලා පුතේ ගිහිල්ලා අනුන්ට කියනවා අය ඉන්නවා පින්වත් මහත්තුරු නෝනලා මම ගියා ආර්ය ඥානහාමුදුරුවෝ මාත් එක්ක නම් වැඩිය කතා කළේ නෑ, අහවලත් එක්ක නම් ගොඩක් වෙලා කරන්න දෙන්නේ පුතේ. මම මොනවා කරන්නද? ඒ සංස්කාරයන්ට අදාළ පුතේ. තේන්නාද?
අපේ සමින්හංස බුදුරජාණන් වහන්සේගේ දවස උන්වහන්සේ සිව්වනක් පිරිසට ආමන්ත්‍රණය කළෙත් ඒ ආකාරයට නේද අපේ සමින්හංස? ඒ පුද්ගලයාගේ සංස්කාරවල ස්වභාවය, ඒ සංස්කාර වැඩි ඇති ස්වභාවය අනුව විමසලා බලලා නේද සමින්හංස?
බුදුරජාණන් වහන්සේ ඒක කරන්නේ පුතේ උන්වහන්සේ අනුන්ගේ සිත් බලලා. තේන්නාද? අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලලා. මට අනුන්ගේ හිත් බලන්න බෑ. මට අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලන්න මට දන්නේ නැහැ, මට එවැනි ඥාන නැහැ. තේන්න මම ඒක විවෘතව කියනවා. ඒක ඉබේම වෙන දෙයක්. ඒක ධර්මතාවයක්. සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වුණා. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒක ධර්මතාවයක්. ඒකයිති ධර්මයට. ඒක මගේ පෞද්ගලික දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේලා එම නෙමෙයි. උන්වහන්සේලා අනුන්ගේ හිත් බලනවා. අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලනවා. එහෙම බලලයි බුදුරජාණන් වහන්සේ කතා බහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනෝනේ ඔබට කුඹුරු තුනක් තියෙනවා. එක කුඹුරක් තියෙනවා. ඒකට හොඳට වැස්සක් තියෙනවා. අවුවක් තියෙනවා. සතුන්ගෙන් හානියකුත් නැහැ. දෙවෙනි කුඹුර තියෙනවා. ඒකේ පුතේ වැස්ස තියෙනවා. නමුත් සතුන්ගෙන් ගොඩාක් හානි. තුන්වෙනි ඉඩම තියෙනවා. ඒක වැස්සෙනුත් අවුවෙනුත් සතුන්ගෙනුත් හානි. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කන්නේ ආවට පස්සේ ඉස්සෙල්ලාම වපුරන්න ගන්නේ මොන කුඹුරද කියලා. මොන කුඹුරද ඔබ වපුරන්නේ? අර හොඳින් වැස්ස, හොඳින් අවුව, සතුන්ගෙන් හානි නැති කුඹුර තමයි ඔබ වපුරන්නේ. මොකද එතනයි ඵලදා වැඩි, එතනයි ආදායම වැඩි, එතනයි ශක්තිය වැඩි. ඒක වැපුරුවාට පස්සේ ඔබ දෙවෙනි කුඹුර වපුරනවා. මොකද නමුත් එතන සතුන්ගෙන් පීඩාවන් තියෙනවා. නමුත් ඔබ ඒකත් වැටවල් බැඳලා මේවා කරලා ඔබ ඒකත් වපුරනවා. ඔබ ඒකත් කරලා ඉවරනාට පස්සේ දැන් ඔබට කාලය තියෙනවා. ඔබ මොකද කරන්නේ? තුන්වෙනි කුඹුරත් වපුරලා දානවා. ලැබෙන අස්වැන්නක් ලැබපු දෙයින්. එහෙම නැත්නම් මගේ සත්තුන්ට හරි මම මේ ටික කපලා ගොයන් ටික කපලා දෙනවා කියලා ඔබ ඒකත් වපුරනවා. ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්න බෑ කාටවත්. ඕනම කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙක් සාසනීය ප්‍රයෝජනවත්. ප්‍රයෝජනයක් නැහැ කියලා කිසිම කෙනෙක් අපිට අතහරින්න බෑ. ඒ මත හැරියොත් එතන අපේ කරුණාව කියන කාරණය අභියෝගට ලක් වෙනවා. නමුත් අපිට කෙනෙක් එක්ක ඇසුරු කිරන්න, කෙනෙක් එක්ක කතා බහ කරන්න, කෙනෙක් එක්ක ධර්මය බෙදා හදා ගැනීමේදී සංස්කාර පත්‍ය විඥානං කියන කාරණය ඉතාමත් වටිනා